ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
දෙදහස් විස්ස වසර නිමාවීමට තවත් දින කිහිපයක් පමණයි අපිට ඉතිරිව තිබෙන්නේ. ඒ අතරතුරේදී ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනය වගේම ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු එකට සම්පින්දනය කරලාගෙන එන ශ්‍රී ලංකේ පුවත් විමසුම දිගහරිනටයි දැන් සූදානම් වෙන්නේ. මේ 2020 වසරේ SBS සිංහල සේවයේ අවසාන ශ්‍රී ලංකේ පුවත් විමසුමයි අපි නැවතත් හමුවන්නේ 2021 වසරේ. සුපුරුදු විදිහටම සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් ජෝතිආවල. අයිබුවන් සුබෝදයන් මනෝජ්.
අයිබෝන් සුබෝදයන්ක් මදුර.
හොඳයි මනෝජ්, අපි මුලින්ම කතා බහ කරමු ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන්, වාර්තා වන අලුත් පොතොරතුරු සම්බන්ධයෙන්, මේ වන විට හුදකලා කිරීම කරපු ගම්මාන, ඒ වගේම ප්‍රදේශ පිළිබඳව, සහ අපිට වාර්තා වුණා ලංකාවට කොරෝනා එන්නත ගෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන වේදිකාවේ විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා. ආණ්ඩු පක්ෂයේ මේ වන විට ඒ ස්ථාවරයත් අපි දැනගන්නට කැමතියි.
දිනෙන් දින කොරෝනා ආසාදිතින් හමුවනවා. ඊයේ දිනෙත් 600 ඉක්ම වූ කොරෝනා ආසාදිතින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනුණා. ඒ අතරින් බහුතරය බස්නාහිර පළාත නියෝජනය කරන, කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එවැනි ආකාරයෙන් දිනෙන් දින රෝගීන් වාර්තාවීම් සිද්ධ වෙනවා. දැන් හැබැයි අපි ගෙවමින් ඉන්නේ අවුරුද්දේ අවසාන දින කිහිපය. කොළඹ තාවකාලිකව නවාතන්ගෙන වැඩ කරන බොහෝ පිරිසක් තමන්ගේ ගම්බිම්පල යන්න සූදානම් වෙන කාලයක්, වාර්ෂික නිවාඩු එහෙම ලැබෙන කාලය නිසා, විශේෂයෙන්ම පොහොය, නත්තල, අවුරුද්ද අග, මේ සියල්ලත් එක්කම බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන කිහිපයක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කිහිපයක් සිද්ධ කරලා තියෙනවා. එහිදීත් 40කට වැඩි පිරිසක් හදිසියේ හඳුනාගෙන තිබෙනවා මේ ආම්බුලන්ස් කරපු පරීක්ෂණ වලින් ආසාදිතයන්. ඉතින් මේ සියලු දෙනාම, මේ 40ට අධික පිරිසම බස්නාහිර පළාතේ ඉඳලා වෙනත් ප්‍රදේශවලට කොරෝනා රෝගය අරගෙන යන්න සූදානම් වෙච්ච පිරිස. ඉතින් මෙවැනි තත්ත්වයක් තිබෙන්නේ එතකොට දැන් මේ ආම්බුලන්ස් සිද්ධ කරන පරීක්ෂණ වලින් අහම්බෙන් හම්බු වෙන පිරිස, මේ පිරිස වුවත් මගහැරුණු පිරිස සහ තවදුරටත් පරීක්ෂණ කරාන හමු වෙන පිරිසකුත් ඒ අතර ඉන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයක් තුළ තමයි අලුතෙන් පුද්ගලයන්, එහෙම නැත්නම් රෝගීන් හඳුනා ගැනීමෙන් කටයුතු කරමින් ඉන්නේ. ඒත් එක්කම ඇතැම් ප්‍රදේශ හුදකලාභාවයෙන් ඉවත් කරද්දී තවත් ප්‍රදේශ හුදකලාභාවයට පත් කරනවා අපි දකිනවා. යම් රට විවෘතව තියලා වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගන්නා පසුබිමක අවශ්‍යතාව අනුව ප්‍රදේශ හුදකලා කිරීමේ තත්ත්වයක් පේන්න තිබෙනවා. දැන් ඊයේ දිනේ ඇහැලියගොඩ සහ ගොඩකවල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කීපයක් හුදකලා කරා. ඒත් එක්කම කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා නොකළ ප්‍රදේශ කීපයකුත් ආයෙත් හුදකලා බවින් නිදහස් කරන්න කටයුතු කරලා තිබුණා. විශේෂයෙන් කෙසෙල්වත්ත, කොළඹ කෙසෙල්වත්ත පොලිස් වසමේ ප්‍රදේශ කීපයක්, ඒත් එක්කම වේල්ලවීදිය, මරදාන, මේ වගේ ප්‍රදේශ කීපයක් හුදකලා බවින් නිදහස් කරන්න අද දවසේ තීරණය කරලා තියෙනවා. ඉතින් සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශය බලාපොරොත්තු වෙන විදිහට කිහිප දෙනෙක්ගේ ක්‍රියාකලාපය හැරෙන්න බහුතරයක් සෞඛ්‍ය අංශවල අනට, එහෙම නැත්නම් මොවුන්ගේ නිර්දේශයන්ට අනුව කටයුතු කිරීමේ ප්‍රතිඵල මත ඉදිරියේදී තවදුරටත් රටේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගන්න හැකියාවක් ලැබේවි කියන දේ ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. දැන් ඔබ එන්නත පිළිබඳව ඇහුවා. ලෝකයේ බොහෝ රටවල් මිලියන් ගණනින් එන්නත් මේ වන විටත් ඇනවුම් කරලා තිබෙන්නේ තවමත් එන්නත් වල නිෂ්පාදනය අවසන් අදියරටම එන්න කලින්ම. දැන් ලංකාව මොකද මේ සම්බන්ධයෙන් කරන්න කියලා පෞගිය දවස්වල සාකච්ඡා තිබුණා. ෆයිසර් එන්නතද, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කරන එන්නතද, නැත්නම් රුසියාවේ ස්පුට්නික් එන්නතද, චීනේ එන්නතද, මෙහෙම සාකච්ඡා කිහිපයක් තිබුණා. ජාතික ඖෂධ නියාමන අධිකාරියත් ඒ පිළිබඳව අවධානයෙන් සිටව බවක් දක්ින්න ලැබුණා. කොහොම වුණත් දැන් මේ එන්නත් සම්බන්ධයෙන් එන්නත් නිෂ්පාදනය කරන රටවල් එක්ක සාකච්ඡා කරලා, සෞඛ්‍ය බලධාරීන් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුත්ත සම්බන්ධීකරණය කරන්න ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහත්මයාට ජනාධිපති කාර්යාලය බලය පවරලා තියෙනවා. ඒ වගේම මේ එන්නත් මුලින් ලබා දෙන්න ඕන මොන කණ්ඩායම් වලටද ඒ අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුව තෝරාගෙන කටයුතු කරන්න මේ කමිටුවට බලය ලබා දීලා තියෙනවා. එතකම වතු, මහල් නිවාස, නේවාසිකාගාර, මේ වගේ තැන්වල කොවිඩ් පැතිරියාමේ වැඩි අවධානමක් තියෙන ස්ථාන නිසා මේ පුද්ගල කණ්ඩායම්වල දත්ත රැස් කරන්නත් දැනට තීරණය කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී කොවිඩ් සම්බන්ධයෙන් ගැටවුතු ක්‍රියාමාර්ගත් එහිදී සාකච්ඡා කරලා තියෙනවා. කොවිඩ් කමිටු රැස්වීමට මේ තීරණය ගන්න මොහොතට පවිත්‍රා වන්නියාරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය, ඒත් එක්කම ජනාධිපති ලේකම්තුමා පීබී ජයසුන්දර මහත්මයා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්මයා, ගුවන්තොටුපළ ගුවන් සේවා සමාගමේ ප්‍රධානීන් මේ වගේ කණ්ඩායමක් එකතු වෙලා තමයි මේ සාකච්ඡා පැවැත්වලා තිබුණේ. ඉතින් ඖෂධය ලබා ගන්නත් ඉක්මනින් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය මත ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහත්මයාට මේ සම්බන්ධීකරණය කිරීමේ කටයුත්ත පවරලක් තියෙනවා.
ඔමනෝජ, ඒ අතරතුරේදී ශ්‍රී ලංකාවේ තාමත් මේ මුස්ලිම් ජනයාගේ කොරෝනා මෘතදේහ ආදාහනය කරනවාද භූමදානය කරනවාද කියන කාරණාව සම්බන්ධයෙන් තවත් මත ගැටුම් උද්ගත වෙමින් පවතින ආකාරයක් තමයි පෙනියන්නේ. මේ අතරවාරයේදී පස්සරුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තවත් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිනෝ. අපි මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව දැනගන්නට කැමැති.
මේ ආදාහන කිරීම, භූමදාන කිරීම සම්බන්ධයෙන් තවමත් විවිධ මත හුවමාරු වෙනවා අපි දකිනවා. පහුගිය සතියේ සමගි ජන බලවේගී නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවා මේ අවස්ථාව මුස්ලිම් ජනයාට ලබා දීමේ ඌමනාව පිළිබඳව සාකච්ඡා කරලා බොරල්ල කරත්ත ඉදිරිපිට විශේෂ විරෝධතාවයකට එක්වෙනවා අපි දැක්කා. මේ තත්ත්වයන් ඇතුළේ ආගමික කණ්ඩායම්, ආගමික නායකයින් මේ පිළිබඳව සාකච්ඡා කරනවා. මුස්ලිම් විද්වත් සංගමය ඇතුළු කණ්ඩායම් මේ අවස්ථාව ඔවුන්ට ලබා දෙන්න, ඔවුන්ගේ සම්ප්‍රදායට අනුව කොවිඩ් ආසාදනය වෙලා මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහන කරනවා වෙනුවට භූමදාන කරන්න ඉඩ ලබා දෙන්න කියලා ඔවුන් ඉල්ලීම් කළා. දැන් ඊයේ දිනේ වන විට ලංකාවේ ප්‍රමුඛ ස්වාමින් වහන්සේලා ඇතුළු කණ්ඩායම් මේ පිළිබඳව නිවේදන නිකුත් කරන්න පටන් අරන් තිනවා. සෞඛ්‍ය තමයි මේ වෙලාවේ ප්‍රමුඛ කාරණය. මියගිය පුද්ගලයින්ට වඩා ජීවත් වන පුද්ගලයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව සිතා බලා කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තියෙන නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව වහා ක්‍රියාත්මක කරන්න තියෙන ඉල්ලීම ස්වාමින් වහන්සේලා ඇතුළු කණ්ඩායම් සිද්ධ කරලා තියෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණරාල්වරයාගේ පැත්තෙනුත් දැනට කලින් ක්‍රියාත්මක කරපු ක්‍රමවේදය භූමදානය වෙනුවට ආදාහනය සිද්ධ කරන්න කියන ස්ථාවරයේ ඉන්න බවක් පේන්න තියෙනවා. අපි පසුගිය සතියේ කරුණු වාර්තා කර අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරන්න පසුගිය සතියේ කණ්ඩායම් එකතු වුණා. ඒ අනුව අපි දැන් කලි සබ්‍රිය අමාත්‍යවරයා ඉල්ලීම් කරලා තිබුණා ලංකාවේ භූගත ජල මට්ටම ටිකක් පහලින් තියෙන ප්‍රදේශ තිබෙනවා මන්නාරම පැත්තේම. ඒ ගැන සොයා බලලා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න මේක සංවේදී කාරණාවක් විදිහට සාකච්ඡා කරන්න කියන ඉල්ලීම් සහ අදහස් ජනාධිපති නීතිඥ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහත්මයා සිද්ධ කරලා තිබුණා. දැන් කොමුණත් මේ පිළිබඳව ජල සම්පාදන අමාත්‍යවරයා විදිහට වාස්තුව රණක්කාර මහත්මයාට ඒ පිළිබඳව වාර්තාවක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අනුව ඊයේ දිනේ ඒ වාර්තාව අමාත්‍යවරයා ලබා දුන්නු බව සනාහන් කරලා තිබුණා. මේ කොවිඩ් මෘතදේහ භූමදාන කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන විමර්ශනයට අදාළව ඒ අනුව මන්නාරමේ සහ නැගෙනහිර පළාතේ භූගත ජලය ගැඹුරින් තියෙන ප්‍රදේශ දෙකක් පිළිබඳව හඳුනගෙන ඒ පිළිබඳව වාර්තාව ලබා දුන්න කියලා තමයි විෂය භාර අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයක් ඒ පිළිබඳව තියෙන්නේ, තවම අවසාන තීරණයකට ඇවිල්ලා නැහැ. ලෝක ඇතැම් රටවල් මේ පිළිබඳව භූමදානයට සහ ආදාහනයට දෙකටම අවස්ථාව ලබා දෙන නිසා ශ්‍රී ලංකාවත් එහෙම කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි කරලා තිබුණේ. අපි දැක්ක මේ පිළිබඳව විද්වතුනුත් විවිධ අදහස් පළ කරනවා. මේ මෘත දේහ භූමදාන කරයින් පස්සේ ඒ සිරුරෙන් ගලන ඕජස් භූගත ජලයට එකතු වෙන්න පුළුවන්, පසට එකතු වෙන්න පුළුවන්, ඒ හරහා වෛරසය තවදුරටත් කාන්දු වෙන්න පුළුවන් කියන අදහසක් ඊයේ දිනේත් විද්වතුන්ගේ පැත්තෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අපි දැක්කා තාමත් මේක සමාජ මට්ටමේ කතාබහක තමයි ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ මතුරට.
ඔව්, භූගත ජලය පිළිබඳව කතා බහ කරද්දී මනෝජ් කලින් සඳහන් කළා මේ භූගත ජලයට මේ මෘතදේහ වලින් වෛරසය එක්වේවිද කියන කාරණාව සම්බන්ධයෙන් ජල සම්පාදන අමාත්‍යවරයාට බහර දීලා තියෙනවා යම් කිසි කටයුත්තක්. වාසුදේව නානකර අමාත්‍යවරයා ඔහු ඒ පිළිබඳව සටහන් කරෙමින් මේ ආකාරයෙන්
අගමැතිතුමත් එක්කලා තිබුණා සාකච්ඡාවක් මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුවේකට මම ගියා. මට බහර කළා එක දෙයක්, භූගත ජලය ළඟ මට්ටමක නැති ප්‍රදේශ තියෙනවාද කියලා බලන්න. ඒ අනුව මම අපේ භූවිද්‍යාඥ මහතාට කිව්වා භූගත ජලය ළඟ මට්ටමක නැති ඉතා ගැඹුරෙහි තියෙන ටැංක් තියෙනවද මොනවද එතකොට එතුමා මට තැන් දෙකක් පෙන්නවා එතුමාගේ වර්තාවකින් භූගත ජලය අඩි 30ක් කෑරුවත් නැහැ ඒ වයේ මොන කාලයකව කියලා එතුමා මට වර්තා කළා. එකක් මන්නාරමේ මරිච්ච කට්ටු කියන තැන. එකක් නැගෙනහිර පළාතේ එරගම කියන ස්ථානය. ඒ වර්තාව අගමැතිතුමාට දුන්නා සෞඛ්‍යමැතිතුමියට දුන්නා. ඉතින් ඒක සලකා බලන්න පුළුවන් අපේ වෛද්‍යවරුන්ට ඔවුන්ගේ කමිටුව නැවත රැස් වුණා.
අප ඊළඟ අවධානය යොමුවන්නේ නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් දේශපාලන රැස්වීමට සහභාගී වූ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටිවීම සම්බන්ධයෙන් මනෝජ මේ සිද්ධියත් පැහැදිලි කරගනිමින්ම මේ වන විට එහි උද්ගත වී තිබෙන අලුත්ම තත්ත්වය විස්තර කරමු.
ඔව්, නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කබීර් සෙල්වම්ගේ පක්ෂ සමාජිකත්වය පහුගිය 24 වෙනිදා ඉඳලා තාවකාලිකව පිටවන්න ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කරලා තියෙනවා. අවුටේට ගිහ විනය පරීක්ෂණයක් කරන්න තීරණය කරලා තියෙනවා. දැන් ඔහු මේ නිරෝධායන උපදේශවලට පටහැනිව දේශපාලන රැස්වීම ගණනාවකට සහභාගී වෙලා තියෙනවා. කොමුණත් දැන් ඔහුට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා කියලා තහවුරු කරගෙන තිබෙනවා. ඔහු මීට පෙර PCR පරීක්ෂණයකට ලක් කරලා එහි වාර්තා වෙනකන් ස්වයං නිරෝධායනයට යොමු කරලා තියෙන අවස්ථාවක තමයි මේ දේශපාලන රැස්වීම වලට සහභාගී වෙලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රාය සභා සභාපතිවරයා සහභාගී වෙච්ච රැස්වීම වලට තවදුරටත් සහභාගී වුණු CB රත්නායක ඇමතිවරයා, ජීවන් තොණ්ඩමන් රාජ්‍ය ඇමතිවරයා, SPD සනායක මන්ත්‍රීවරයා, නිවල් පියතිස්ස මන්ත්‍රීවරයා, M රමේශ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, මේ සියලු දෙනාටම ස්වයං නිරෝධායන ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒත් එක්කම හැටන් ඩික්කෝ නගර සභාවේ නාගරික මන්ත්‍රී ශශී රත්නායකටත් කොරෝනා ආසාදින වෙලා කියලා තහවුරු වුණා. ඔහුත් මේ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොල්ගොල්ල ප්‍රදේශයේ පවත්වපු රැස්වීමකට සහභාගී වුණු කෙනෙක්. ඉතින් මේ පිළිබඳව අවධානය යොමු කරන ප්‍රාදේශීයව ඒ පිළිබඳව මැදිහත් වන ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් මේ ආකාරයෙන් කටයුතු කිරීමේ තරම් ලේසියෙන් ගන්න පුළුවන් තත්වයක් නෙමෙයි. ඔහු නිරෝධායන ක්‍රියාවලියක ඉඳලා PCR පරීක්ෂණයකටත් ලක් කරලා ඒ ප්‍රතිඵල එනතුරු ඉන්න කියලා දිගින් දිගටම දැනුවත් කරද්දී මේ නිර්දේශයන් කඩ කරමින් සමාජයට ගිහිල්ලා දේශපාලනඥයිනුත් තවත් පිරිසුත් යම් විදිහකට යම් අනතුරක හෙළපු තත්ත්වයක් වෙන්නේ. මේ අනුව තමයි ලංකා කම්කරු කොංග්‍රසයේ ඔහුගේ පක්ෂ සමාජිකත්වයත් මේ වන විට තාවකාලිකව අත්හිටුවන්න තීරණය කරලා තියෙන්නේ.
ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තත්ත්වය පිළිබඳව තමයි අපි ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. පසුගිය සතියන්තයේදී මේ කොරෝනා තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලංකාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කරන බවක් තමයි මීට පෙර වාර්තා වුණේ. නමුත් එම තීරණය වෙනස් කිරීමට නැවතත් සිදු වුණා කියලා අපිට ආරංචියක් වාර්තා වෙනවා. මනෝජ, ඒ පිළිබඳව අපි සටහනක් තබමු.
දැන් කාලයක් තිස්සේ ගුවන්තොටුපළ වහලා දාලා තියෙන්නේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ජීවත් වෙන ශ්‍රී ලංකාවේ 125ක් විතර ප්‍රමාණයකට තමන්ගේ ජීවන වෘතිය කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවා. නමුත් විදේශයන්ගෙන් කොවිඩ් වෛරසය ශ්‍රී ලංකාවේ තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණක් විදිහට තමයි දියල් ගමන් සීමා කරන්න එමකට ගුවන්තොටුපළ වසා දමන්න කටයුතු කරලා තිබුණේ. නමුත් දැන් පෞගිය 26 වෙනිදා ඉඳලා සෙනසුරාදා දවසේ ඉඳලා සීමිතව ගුවන්තොටුපළ විවෘත කරලා ඉන්න අනතුරුව ක්‍රමයෙන් මේ ලැබෙන අත්දැකීම් එක්ක ඉදිරියේදී රට සම්පූර්ණයෙන් ගුවන් යානා සඳහා විවෘත කිරීමේ උත්සාහයට හිටියේ. ඒ අනුව රුසියානු ජාතිකයන් පිරිසක් පෞගිය 26 වෙනිදා සෙනසුරාදා දවසේ ලංකාවට පැමිණෙන්න නියමිත වෙලා හිටියා. නමුත් මේ යුරෝපා කලාපයේ පැතිර යන කොරෝනා වෛරසයේ අලුත් ප්‍රභේදය නිසා ඒ කණ්ඩායම 26 වෙනිදා ලංකාවට ආවේ නැහැ. ඔවුන් රුසියානු ගුවන් සේවයට අයත් යානයකින් 200 දෙනෙකුගේ කණ්ඩායමක් තමයි මේ සංචාරයට එක්වෙන්න නියමිත වෙලා හිටියේ. ඒ අනුව මේ අයගේ පැමිණීම තව දින කීපයකට පස්සට යනවා කියලා වාර්තා වුණා. ඔවුන්ගේ පැමිණීමත් එක්කම ඔවුන්ට රිසිසේ සංචාරය කරන්න අවස්ථාවක් ලබා දෙන්න සූදානමක් තිබුණේ නැහැ. දකුණු පළාතේ තෝරාගත් ස්ථාන නිරෝධායන ක්‍රියාවලියට අපි යටත්ව දැක බලා නරඹන්න තමයි අවස්ථාව උදා කරලා දීලා තිබුණේ. ඒ අවස්ථාව දින කීපයකින් මේ ආපස්සට ගියා රුසියානු සංචාරකයන්ගේ පැමිණීම. නමුත් යුක්‍රේනයේ ඉඳලා එන ගුවන් මගින් 200කට අධික පිරිසක් සහිත ගුවන් යානයක් පැමිණෙන නියමිතයි කියලා වාර්තා වෙලා තිබුණ අද දවසේ මේ පිරිස එම නැත්තම් මේ ලංකාව සංචාරකයන් සඳහා නැවත විවෘත කිරීමේ නියම ව්‍යාපෘතියේ පළමු ගුවන් යානයේ විදිහට අද පස්වරුවේ මත්තල ගුවන් තොටුපළට පැමිණෙන නියමිත වෙලා තිබෙනවා. යුක්‍රේනයේ ඉඳලා ගුවන් මගින් 200ක් වෙත පිරිසක් තමයි මේ පැමිණෙන්නේ. මේ අනුව එක්තරා විදිහකට මේ නියම ව්‍යාපෘතිය මත්තලින් සහ මේ කටුනායකින් ආරම්භ කරයින් පස්සේ මේ 200 දෙනාගේ යුක්‍රේන ජාතිකින් 200 දෙනාට පැමිණීමත් එක්ක අධ්‍යයනයකට ලක් කරලා ඉදිරියේදී හැකියක්මනින් සියලු සංචාරකින් සඳහා ගුවන් තුරුපලේ විවෘත කරන්න සූදානම්මින් ඉන්නවා කියලා තමයි වාර්තාවන්නේ. මේ සීමිතව ලංකාවෙන් පිට ඉන්න පුද්ගලයන් ලංකාවට ගෙන්වා ගැනීමේ මෙහෙයුමක් විදිහට තමයි ගුවන් තුරුපලේ විවෘත කරලා මීට කලින් යන එන යානාවලින් ඔවුන්ට පැමිණෙන අවස්ථාව උදා කරලා දීලා තිබුණේ. ශවේන්ද්‍ර සිල්ලා යුද හමුදාපති වැඩ සඳහන් කරන විදිහට විදේශ රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයින් 61,000කට වැඩි පිරිසක් මේ වන විට ලංකාවට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක කොරෝනා අවදානම නිසා පැමිණෙන පිරිසට අමතරව ඕනෑම කෙනෙකුට විදේශයන් ඉඳලා ලංකාවට එන්න හැකියාව ලැබෙන විදිහට තමයි ගුවන් තුරුපල විවෘත කරන්න තීරණය කරලා තිබුණේ. දැන් ශ්‍රී ලංකාවත් බ්‍රිතාන්‍යයට ගුවන් ගමන් සීමා කරලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි හැමෝම දන්න විදිහට බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු ගුවන් සමාගම් ලංකාවට එංගලන්තයේ ඉඳලා බ්‍රිතාන්‍යයේ ඉඳලා මගින් රැගෙන ඒම තාවකාලිකව නවත්වලා තිනවා මේ පසුබිම ඇතුළේ.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල ගුවන් විදුලිය ගෙනෙන සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමත් සමග අපි සම්බන්ධ කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අපි ඊළඟට අවධානය යොමු කරමු පළාත් සභා ඡන්දය පිළිබඳව. මේ වන විට නව ව්‍යවස්ථාවක් සම්පාදනය වන තෙක් පළාත් සභා ඡන්දය පවත්වන්නට එපා කියලා දේශපාලකයන් ඇතුළු බොහෝ පිරිසක් ඉල්ලීම් කරලා තියෙනවා රජයට. ඒ අතරතුරේදී සරත් වීරසේකර කියන චරිතය අතිශයින්ම ප්‍රධානයි. ඔහු නැවතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තියෙනවා. අපි මුලින්ම ඒ අදහස් වලට අවධානය යොමු කරමු.
ජනාධිපතිගේ සංකල්පය අනුව එක රටක් එක නීතියක් නම් පළාත් නමේ නීති නමයක් තියෙන්න බෑ. ඉතින්ම අපි පළාත් සභා ප්‍රතික්ෂේප කරනවා. ඒ තීරණය රජය ළඟදීම ගනි.
ඔව් මනෝජ්, අපි එතනින් කතාව පටන් ගමු. නව ව්‍යවස්ථාවක් සම්පාදනය වන තෙක් පළාත් සභා ඡන්දය එපා. නැවතත් මේ කතාව කරලියට ඇවිල්ලා තියෙනවා.
පළාත් සභා ඡන්දය පහුගිය කාලේ නොපැවැත්වෙමින් තිබුණේ. ඒකට හේතුව තමයි මේ අලුත් තත්ත්වයක් එක්ක සීමා නිර්ණයේ තිබුණු බාධාවන් එක්ක අලුත් ක්‍රමයකට මැතිවරණය පවත්වන්න ගත උත්සාහය ටිකක් ඡන්දයේ පස්සට යන තත්ත්වයක් තමයි නිර්මාණය කරලා තිබුණේ. මේ විෂය භාර අමාත්‍යවරයා විදිහට පහුගිය කාලේ මෙහි රාජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරේ රියාඩ් මිරල් ආචාර්ය සරත් වීරසේකර මහත්මයා. උදිකින් දිගටම කිව්වේ පළාත් සභාවල ඵලදායක බවක් නැහැ, ඒ හින්දා තවදුරටත් පළාත් සභාව තියනවද නැද්ද කියලා සාකච්ඡා කරන්න ඕන කියලා. පළාත් සභාවල හිටපු සහ තනතුරු බලාපොරොත්තු වෙන ඉන්න කණ්ඩායම් ඊට විරෝධතා දිගින් දිගටම පළ කරමින් හිටියා. ඒ විෂය සරත් වීරසේකර මහත්මයාගෙන් ඉවත් කරලා ඔහුට පොලිසිය එම නැත්තම් සාමය නීති හා සාමය සම්බන්ධයෙන් එම නැත්තම් මාජන සාමය පිළිබඳ අමාත්‍යංශය ඔහුට පැවරුවා. ඒ අනුව මේ විෂයට තිබෙන ඍජු වගකීමෙන් ඔහුව නිදහස් කරලා තිබුණා. ඊට පස්සේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විදිහට ජනක බණ්ඩාර තින්නකෝන් ඇමතිවරයා පළාත් සභා මැතිවරණය පවත්වන්න අදාළ යෝජනාව පසුගිය දවසේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරා. මේ සම්බන්ධයෙන් පක්ෂනායක රැස්වීමක් තියලා සාකච්ඡා කරලා මේ සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා අමාත්‍යවරයාටත් දැන්වීමක් කරලා තිබුණා. දැන් අද දවසේ පක්ෂනායක රැස්වීමක් තිබෙන නියමිත බව වාර්තා වෙනවා. ඒදී මේ පිළිබඳව සාකච්ඡා කරලා තීරණයක් ගන්න ඉඩ තියෙනවා. ඔය අතර තමයි රියාඩ් මිරල් ආචාර්ය සරත් වීරසේකර මහත්මයා ඊයේ ගාල්ලේ තිබුණ උත්සවයකින් පස්සේ මාධ්‍යවේදීන් නගපු ප්‍රශ්නයකට පිළිතුරු දීලා ඔය අදහස පළ කළේ. ඒ කියන්නේ අලුත් ව්‍යවස්ථාව සම්පාදනය කරනකම් පළාත් සභා මැතිවරණේ පවත්වන්න එපා කියලා. ඊයේත් අපි දැක්කා ක්‍රියාකාරීව කටයුතු කරන ස්වාමීන් වහන්සේලා කීප දෙනෙකුත් මේ ඉල්ලීම කළා. පසුගිය වසරේ ඉඳලා පළාත් සභා නැහැ, පළාත් සභා මන්ත්‍රීවරු නැහැ, මහ ඇමතිවරු නැහැ. එවැනි තත්ත්වයක් ඇතුළේ රට තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා පළාත් සභා කියන්නේ තවදුරටත් සුදු අලියෙක්. ඒ පිළිබඳව ඡන්දෙ තියන්න කලින් සිතා බැලිය යුතුයි. කෝටි ගණන් සල්ලි වියදම් කරලා පළාත් සභා පවත්වගෙන යනවා මන්ත්‍රීවරු නැති වුණාට මේ වෙලාවේ. ඒකත් ජනතා මුදල් අපතේ දැමීමක්. ඒ හින්දා පළාත් සභා ඡන්දය තවදුරටත් තිබිය යුතුයිද කියලා සාකච්ඡා කරන්න කියලා උන්වහන්සේලා ඉල්ලීම් කරලා තිබුණා. බොහෝ තැන්වලින් පළාත් සභා ඡන්දය පා කියන ඉල්ලීම එනවා. නමුත් ආණ්ඩුව පැත්තෙන් පළාත් සභා ඡන්දයකට යන සූදානමකුත් තියෙනවා. ඒකට හේතුව විශේෂයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කරද්දී අනෙක් තීන්දුව తీරට ගනිද්දී මූලිකවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නෙමෙයි පළාත් පාලන නියෝජිතයන් සහ පළාත් සභා නියෝජිතයන් තමයි තීරණාත්මක සාධකයන් බවට පත් වුණේ. ඉතින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ ඡන්දෙ පියයි කියලා. ඒ වෙනුවෙන් ප්‍රතිචාර දක්වීමක් තමයි මේ කරන්න කියලා බොහෝ විට හිතෙන්නත් පුළුවන්.
ඔව්, විශේෂයෙන්ම ක්‍රියාකාරී භික්ෂුන් වහන්සේලා මේ පිළිබඳව අදහස් දක්වුවා කියලා මනෝජ් කලින් සඳහන් කළා. අපි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව දක්වපු අදහස් වෙත දැන් යොමු වෙනට කැමැති.
ඇතැම් උදවියගේ මල්ලිලාට, සමහරුන්ගේ ස්වාමි පුරුෂයන්ට, සමහරුන්ගේ සහෝදරීන්ට, ඥාතීන්ට, දරුවන්ට, දූලට මහැමතිකම් ඇමතිකම් දීම සඳහා පොදු ජන අභිලාෂය බිල්ලට දෙන්න එපා. මේ වෙන විට ජනාධිපති උපදේශක සභාවේ මහ සංඝරත්නයේ එක හඬින් ප්‍රකාශ කරලා තියෙනවා, පළාත් සභා මැතිවරණය පවත්වන්නට එපා. මේ ව්‍යවස්ථා ක්‍රියාවලිය අවසන් වෙනකන් කියලා. එනිසා අපි ආණ්ඩුවට විශේෂයෙන් කියන්න ඕනේ අනිච්චාවත සංඛාරා කියන්න ඕන තැන බෞද්ධ සබ්බ මංගලම් කියන්න එපා කියලා.
ඒ අතරතුරදී රජයේ පාර්ශ්වයේ නියෝජනය කරමින් වාසුදේව නානක්කාරා මාත්‍යවරයා පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් දැක්වුවේ මෙවැනි අදහසක්.
පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන කාගෙත් විරුද්ධත්වයක් නෑ. අර උද්ගත වෙලා තිබෙන්නේ තිබුණු ඡන්ද ක්‍රමයක් නෑ, ගේන්න අපේක්ෂා කරපු ඡන්ද ක්‍රමයක් නෑ. ඒ නිසා අපිට මේ වෙලාවේ කළ හැකිව තිබෙන්නේ හරියක් පස්සට අරගෙන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඉදිරි කාලයේදී අපි කොට්ටාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට යන වැඩපිළිවෙලක් හදන්න.
ඔව්, අපි ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ පාටලී චම්පික රණවක මහතාගේ ඊළඟ දේශපාලන පිම්ම පිළිබඳව. ඔහු හෙළවුරුමෙන් ඉවත් වී තවත් අලුත් කණ්ඩායමක් සමග නව දේශපාලන ගමනක් ආරම්භ කරන ආකාරයක් තමයි මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලනින් වාර්තා වන්නේ. මනෝජ්, අපි කැමති ඒ ගැන දැනගන්නට.
ඔව්, පාටලී චම්පික රණවක බැංකතුමා හිටපු ඇමතිවරයා ජාතික හෙළවුරුමේ මහලේකම් දුරෙන් ඉවත් වුණා. ඉවත්වල ඉදිරියේදී අලුත් දේශපාලන පින්මක් පනින බව, අලුත් දේශපාලන තීන්දුව తీරන ප්‍රමාණයක් ගන්නා බව වාර්තා වුණා. නමුත් ඒ මොකද්ද කියලා හරියටම දැනගන්න හැකියාවක් තිබුණේ නැහැ. මේ වන විට අපිට වාර්තා වෙනවා එතුමා අලුත් දේශපාලන ව්‍යාපාරයක් මේ ජනවාරි මාසයේ එළිදක්වන්න නියමිත වෙනවා. මේ වෙනුවෙන් ඔහුත් එක්ක වෘත්තිකයන් විශාල පිරිසක් අත්වල බැඳගෙන ඉන්නවා. මේක මේ 43 සේනාංකය කියලා තමයි නම් කරලා තියෙන්නේ. විශේෂයෙන් 1943 කියන්නේ ලංකාවට නිදහස් අධ්‍යාපනය ලැබුණු අවුරුද්ද. ඉතින් ඒ හින්දා එක පන්තියකට පමණක් සීමා වෙලා තිබුණු අධ්‍යාපනය ඉහළ මට්ටමේ රැකිරක්ෂා කරන්න පුළුවන් පසුබිමක් දුගී දුප්පත් ජනතාවටත් සාමාන්‍ය පාසල් දරුවන්ටත් ළඟා කරලා දුන්නු ක්‍රමවේදය නිදහස් අධ්‍යාපනය. ඒ හින්දා නිදහස් අධ්‍යාපනයෙන් බිහි වුණු කණ්ඩායම් එක්කාසු කරලා ඔවුන් සමග දේශපාලන සහ සමාජ ක්ෂේත්‍රයේ විප්ලවයක් කරන්න වෙනම ගමනක් යන්න එතුමන් තීරණය කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ අයගේ අරමුණ වෙලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන් බිහි වෙච්චි අපේ රටේ වෘත්තිකයින්ට දේශපාලනයේ ඉහළට යාමේ අවස්ථාව ලබලා දෙන්න. පවුලේ උරුමය හරි යම් වෙන වාසනාවකින් හරි එහෙම නැත්නම් ස්වකීය කුසලතා නැතුව නිකන් දේශපාලන පසුබිම් වලින් මතුවෙන කණ්ඩායම් මේ අයට පමණක් නෙමෙයි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු අයටත් මේ 43 සේනාංකය හරහා ඉදිරියට එන්න අවස්ථාව ලබා දෙනවා කියලා තමයි වාර්තා වෙලා තිබුණේ. ඉතින් මේ සඳහා සරසවි ආචාර්යවරුන්, විවිධ වෘත්තිකයින් ඇතුළු කණ්ඩායම් අත්වල බැඳගෙන ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. චම්පික රණවක ඇමතිතුමා හෙළවුරුමෙන් ඉවත් වෙද්දී බොහෝ දෙනෙක් ප්‍රශ්න කරා මොකද්ද මේ ඊළඟ පින්ම කියලා. ඒ අනුව මේ 43 වන සේනාංකය කියලා කියන්නේ ඒ සඳහා තෝරා ගන්න ඊළඟ පින්ම විය හැකි.
අදවසේ ශ්‍රී ලංකේ පැවැත්ම සමයේ අවසාන අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙසටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කලකිරීම පිළිබඳව නැවතත් කරලියට ඇවිල්ලා තියෙනවා. මනෝජ්, මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව අලුත්ම යාවත්කාරින කිරීම කරමු.
ඔව්, දැන් විශේෂයෙන්ම පළාත් පාලන ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට සලකන්නේ ඇහුව අතීතුරින් තියාගෙන තමයි ඔවුන් සමග අනුදුණු කරන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දෑසිරි ජයසේකර රාජ්‍ය ඇමතිවරයා කරපු ප්‍රකාශය ටිකක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර ඇමතිතුමා ඇතුළු කණ්ඩායමුත් ඒ යම් මට්ටමකට අනුමත කරා. ඒක කියලා අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නැහැ. ආණ්ඩුවේ ඉඳගෙන මේ තත්ත්වය සාකච්ඡා කරන්න පුළුවන්. ජනාධිපතිතුමාත් එක්ක අගමැතිතුමාත් එක්ක මේ ගැන කතා කරපුවා කියලා කිව්වා. ඉතින් මේ තත්ත්වය තවමත් ඒ ආකාරයෙන්ම තියෙනවා. ආණ්ඩුවේ ඇමතිවරුත් ඊට ප්‍රතිචාර දක්වනවා අපි දැක්කා. මොන හරි තීරණාත්මක වෙලාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2015 අවුරුද්දේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරා වගේ ඉදිරියේදීත් එහෙම කටයුතු කරයි කියලා තමන්ට සැකයි කියලා ශ්‍රයන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාත් අනුරාධපුර ප්‍රදේශයේ තිබුණු රැස්වීමකදී එහෙම කිව්වා. මොකද මේ මාර්ගයක් පිරිසකර කරලා දෙන්න කියලා යම් උද්ඝෝෂණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවැත්විලා තියෙනවා. මේ සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන දේශපාලනඥයෙක් මේ විරෝධතාව මෙහෙවලා තියෙනවා කියලා ශයන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කිව්වා. ඉතින් මේ එකත් එක්ක ඇතැම් ආණ්ඩු පක්ෂයේ, ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු, ඇමතිවරු යම් වාග් සංවාදයකට ගිහිල්ලා තියෙන බවක් පේන්න තියෙනවා. කොහොම වුණත් ජනාධිපතිවරන්ට කලින් ඉඳලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබෙන ඡන්දපදනම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට වගේම පාර්ලිමේන්තු මැතිවරණයේ තුරෙන් දෙක ජයග්‍රහණයක් ලබා ගන්න වැදගත් වෙයි කියන තීරණය මත ඔවුන් ගිවිසුම් ගත වෙලා කටයුතු කරන්න තිබුණා. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාන්ට නියෝජ්‍ය අගමැති තනතුරක් වගේ යම් තනතුරක් නිර්මාණය කිරීමේ සාකච්ඡාවක් තිබුණා. ලබා දෙන ඇමති දුර ප්‍රමාණය, රාජ්‍ය මාත්‍ය දුර ප්‍රමාණය පිළිබඳ එකඟතාවන් තිබුණා. ඉදිරියට කටයුතු කරන්න කොහොමද කියලා එකඟතාවන් තිබුණා. ඉතින් මේ බව හිතන්නේ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වීම මත යම් කොන් කිරීම්, එම නැත්නම් ප්‍රධාන කාර්යයන් සඳහා දායක නොකර ගැනීම තියෙනවා. මේක තමයි විරෝධයක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මතු කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ වෙලාවේ ඔවුන් ආණ්ඩුවෙන් යයි කියලා බලාපොරොත්තුවක් නැහැ. මේ ඡන්දයක් පැවැත්වෙන වෙලාවක් නෙවෙයි. ඒ හින්දා කවුරුත් දේශපාලන කණ්ඩායම් මෙවැනි කණ්ඩායම් එක්කාසු කරගනීවිද කියන ප්‍රශ්නය තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එකවර ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක් නැහැ. ඔවුන් කියන්නේ මේ ප්‍රශ්න ටික ඔවුන් විශ්ලේෂණය කරන්නයි අවශ්‍ය කියලා. ඉතින් දිගින් දිගට මේ සති දෙක තුනේම මේ කාරණය මතුවෙමින් යට යමින් තිබෙනවා. දැන් ඊයේ දිනේ මේ සංවාදයට යම් ඌනපූර්ණයන් එකතු කිරීම නිසා තමයි අපි අද දවසේ මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න තීරණය කළේ. මදුර
හොඳයි. ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේ SBS සිංහල ගුවන්විදුලි ඔබට සමීප කරපු ශ්‍රී ලංකේ පුවත් විමසුම නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි එහෙනම් 2020 වසරට ශ්‍රී ලංකේ පුවත් විමසුමෙන් මුණ ගැසෙන අවසාන දිනය අදයි අපි කලිනුත් මතක් කරා. අපි නැවතත් මුණ ගැසෙන්නේ 2021 වසරේදී. එහෙනම් මනෝජ් ඔබටත් ඒ වගේම අපි අසන්නන්ටත් හැම දිනාටම සුබ නව වසරක් වේවා ප්‍රාර්ථනා කරනවා. අපි ලබන අවුරුද්දේ නැවතත් හමුවෙමු.
බොහොම සතුටින් මදුර යලිත් හමුවෙමු. මගේ ප්‍රාර්ථනයය අපි වහන හැමෝටම මේ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.